ගරු වෛද්‍ය නජිත් ඉන්දික මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි මුලසාරුවට මන්ත්‍රීතුමනි. අද මේ අපි පවත්වන්නේ අද හවස් වරුවේ දවල් කෑමේ පස්සේ විපක්ෂය විසින් ගෙනෙන ලද කල්තැබීමේ යෝජනාව. එතකොට මේක විපක්ෂය විසින් අපි දන්නවා කල්තැබීමේ යෝජනා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරන විදිය විපක්ෂය විසින් ගෙනෙන කල්තැබීමේ යෝජනාවක් වර්තමාන තත්වය ඒක කියවලා බැලුවාම මේකේ තියෙන ලෝකේ තත්වය ඉස්සරහට එන්න පුළුවන් පාරිසරික ප්‍රශ්න, කෘෂිකාර්මික ප්‍රශ්න, වෙළඳ ප්‍රශ්න, මේ ආර්ථික ප්‍රශ්න, බලශක්ති ප්‍රශ්න ඔක්කොම ඇතුළත් මේ නිකන් ලොකු මාතෘකාවක් තමයි යෝජනා කරලා තියෙන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දැන් මේ කල්තැබීමේ විවාදය තවම අවසන් නොවි නැති තත්ත්වයක් තුලත් මුලස්මර මන්ත්‍රීතුමනි මේකේ මේ සහභාගීත්වය සහ මේකේ ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ අපි කියන්නේ නැහැ කිසිම විවාදයකට හැමෝටම එන්න බෑ ආණ්ඩු පක්ෂවත් විපක්ෂවත්. දේශපාලනයකට මන්ත්‍රීවරු විදියට මේක ඇතුළෙම ඉන්න එක නෙමෙයි සමහර වැඩේ යන්න වෙනවා ආණ්ඩු පක්ෂ අමාත්‍යංශ වලට යන්න වෙනම යන්න වෙනවා. හැබැයි අඩුම තරමේ මේකේ මේ විවාදයේ පුරා කීප දෙනෙක් හතර පහ දෙනෙක් කවුරු හරි ඉන්න බෑ. එතකොට මේ විදිහට කල්තැබීමේ යෝජනා ගන්න එකේ තේරුමක් තියෙනවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඇත්තමර කලින් මන්ත්‍රීතුමා කිව්වා වගේ මේ අපි කතා කරගන්න එකක් බවට පත් වෙලා තියෙනවා මේක. ඒ නිසා මේ යෝජනා කරන ඇත්තටම විපක්ෂ සංගමයතුමා තින්න වෙලාවේ මේ ඊළඟ මේ බිස්නස් කමිටි වල මේව සම්බන්ධ මොකක් හරි ක්‍රමවේදයක් හදාගන්න කියලා. ඒ කියන්නේ කල්තැබීමේ යෝජනා ඇත්තටම අපිටත් දාන්න තියෙනවා එහෙම නැත්තම්. එතකොට මේකේ මොකක් හරි ක්‍රමවේදයක් හදන්න ඕන කියලා මම යෝජනා කරනවා පාර්ලිමේන්තුවට. මේ මාතෘකාවට આવොත් එහෙම විශේෂයෙන්ම අපි දන්නවා මේ අද මේ සියලු ප්‍රශ්න සලකලා බැලුවොත් මේ ගෝලීය ඇතු වෙලා තියෙන තත්වය මේකට මූල බීජයක් වෙලා තියෙන තත්වයක මේ පහුගිය දවසක මැද පෙරදිග ආරම්භ වුණු යුද්ධයට අදට දවස් 103ක් සම්පූර්ණ වෙලා තියෙනවා. ඒතර යුද ගැටුම් අඩු වෙනවා වැඩි වෙනවා එහෙම යන තත්වයක් ඇතුලේ අද දවස් වෙනකොට නැවතත් හෝමුස් සන්ධිය මුළුමනින්ම වසා දමන්නත් ඒ යුද්ධයේ අලුත් පියවරකට අලුත් වැඩිවීමකට අපි දකින්න ලැබෙනවා. අපි දන්නේ ඉස්සරහට කොහොමද ඒක අඩු වෙනවද වැඩි වෙනවද කියලා. නමුත් අපි එකක් දන්නවා ඒ තමයි මේක අපිට බලපාන. මේක ලෝකෙට බලපාන. මේක ආනයනික තෙල් ඉන්ධන බලශක්තිය පාවිච්චි කරන අපි වගේ රටවල් සියල්ලට බලපාන. එතකොට එහෙම තත්වයකදී ඒ තත්වය මැදින් තමයි මේ මාස 3ක් මේ මාස 3මාරක් ආණ්ඩුව මේ ගමන අරගෙනවිලා තියෙන්නේ. එතකොට ඒකට මූණ දෙන්න පුළුවන් වෙලා තියෙන වෙන මොකක්වත් හින්දා නෙමෙයි අපි අලුතෙන් තෙල් හදන්න පටන් ගත්ත හින්දා නෙමෙයි නැත්නම් අපිට අඩුවට තෙල් හම්බෙච්ච හින්දා නෙමෙයි මේකට මූණ දෙන්න පුළුවන් වෙලා තියෙන මේ වගේ ගෝලීය අර්බුදයක් හැම රටක්ම පොරොන්දු වෙන මොහොතකත් අපිට මේ ආකාරයෙන් මේ මට්ටමින් හරි මූණ දෙන්න පුළුවන් වෙලා තියෙන්නේ පහුගිය අවුරුදු 2කමාරේ අපි අත්පත් කරගත්තු ආර්ථික ජයග්‍රහණ නිසා. ඒක ඩොලර් සංචිත වෙන්න පුළුවන්, ඒක රුපියල් සංචිතය වෙන්න පුළුවන්, අපේ රටේ තියෙන අපේ ආර්ථිකයේ අනිත් දර්ශකවල තියෙන සවිබල ගැනීම වෙන්න පුළුවන්. අපි කලින් මුදල් නියෝජ්‍යමත්වවා පැහැදිලි කර විදිහට ඒ නිසා ඒක සම්බන්ධයෙන් තියෙන්නේ මේකට මූණ දෙන්නේ අපි හිතනවා මේක කෙසේ වුණත් අපේ පාලනයේ තොල කරාපයක් තියෙනවා. මේක 2022 වගේ අපේ රටේ මේ ආණ්ඩුව පිස්සු කරලා අනිත් ඔක්කොම රටවල් හොඳට තියදී මේක බංකොලොත් කරගත්තු අවස්ථාවක් නෙමෙයි. මේක අපේ කලාපය සහ මේ ලෝකෙට බලපාන තත්වයක්. ඒ තත්වයට අපි මුහුණ දෙමින් ඉස්සරහට යනවා. ඒකේ සාර්ථකත්වය නැත්නම් ආණ්ඩුවේ තියෙන සූදානම සහ හැකියාව මේ විදිහ මම හිතන්නේ ක්‍රියාකාරීත්වයෙන් පෙන්වලා තියෙනවා. අපි විශේෂයෙන්ම කියන්න ඕනේ මේක අමාරු කාලයක්. මේකේ තියෙන අපි කොහොම කරත් මේ ලෝකෙම මේ අමාරුව එද්දී ජනතාවට මේක දැනෙනවා. ඒක කලින්ට වඩා ජීවිතයේ අම පහසු වියකට පත් වෙනවා. නමුත් ආණ්ඩුවක් විදියට ඒ තත්ත්වය අවම කරන්න දාල කොන්දේසි සහ දේවල් අපි සපුරමින් ඉන්නවා. ඒකට දාල වැඩ කටයුතු කරනවා. මට විශේෂයෙන්ම අදහසක් දක්වන්න ඕනේ මුලසරට මන්ත්‍රීතුමනි මගේ ඉතිරි වෙලාවේ දැන් අදත් පාර්ලිමේන්තුවේ කතා වුණා පාස්කු ප්‍රහාරය සහ ඒකාශ්‍රිත විමර්ශනය ගැන. එතකොට මම හිතන්නේ විමර්ශන කටයුත්තක් හින්දා මේ ගැන අපි වාද විවාද කරන එක නෙමෙයි විය යුත්තේ. නමුත් විමර්ශන කටයුත්තක් යනවා. නමුත් අපි කැමැතුණත් අකමැතුණත් අදත් පාර්ලිමේන්තුවේ ඒක සම්බන්ධ සාකච්ඡාවක් මතු වෙලා තියෙනවා. මේක අද නෙමෙයි පහුගිය සතියේ දෙකේ තුනේ ටිකක් වැඩිපුර මතු වුණා. අප දැක්ක පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුවීම්, අත්අඩංගුවට ගැනීම්, නඩු කටයුතු දවසින් දවස ඉස්සරහට ගියා. හැබැයි අර හිටපු හමුදා බුද්ධිශ ප්‍රධානී අත්අඩංගුවට ගත්තට පස්සේ සලේ අත්අඩංගුවට ගත්තට පස්සෙත් විවිධ විරෝධතා තිබුණා. හැබැයි සති දෙකකට විතර කලින් මේ විරෝධතා ටිකක් අමුතු විදිහට වැඩි වුණා. දැන් දවස් 80ක් 90ක් තිස්සේ කෑවේ මොනවද මුකුත් දන්නේ නැති කට්ටිය දැන් සතියකට දෙකකට කලින් තවත් ඉස්සරහට අධිකරණ ඒ තීන්දුව ආවට පස්සේ තම තමන්ගේ පක්ෂයට සම්බන්ධ තීන්දුව ආවට පස්සේ මේ කන්න දුන්නේ රාබුයි බතුයි වගේ ඒවා කියන්න ගත්තා. හැබැයි ඊට කලින් ගත වෙච්ච දවස් 80ේ රාබුද කෑවේ ගෝවද කෑවේ මුකුත් කතා කරේ නැහැ කවුරුත් මෙතන. හැබැයි මේක හරි පැහැදිලි මේ තමන්ට බලපානවා නැත්නම් දේශ මේක දේශපාලනික කාරණේ බඩ මේගොල්ලෝ පත් කරගන්න. එතකොට ප්‍රහාර මොනවාද විමර්ශන වලට සහාය දෙනවා විමර්ශන වලට සහාය දෙන්න එපයි. එතකොට ඒ වෙනුවට මේක යම් පිරිසක් තමන්ගේ දේශපාලන උවමනාවක් සහ දේශපාලන අභිලාෂයක් එක්ක මේකට විරුද්ධව කටයුතු කරනවා කියන එක අපිට පේන්න තියෙනවා. එතකොට හැබැයි කතාව මම හිතන්නේ ඊයේ හවසෙන් පස්සේ පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. ඒකත් කියන්න ඕනේ. දැන් ඊයේ හවස වෙනකන් ටිකක් ලොකු සද්දයක් තිබ්බා. අපි දැක්කා අර කට්ටියක් ඇවිල්ලා අර අයියන්ඩිය බියනවන්න මරණාසැටි මම පෙන්නන්නම් කියලා වාඩි වුණා. හැබැයි මොකක්ද උනේ දවස් දෙකක් ගියාට පස්සේ. දවස් දෙකක් ගියාට පස්සේ අර කටුව පිටියේ මෝදර මට්ටක් කුලේ මේ 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 ප්‍රහාරෙ විඳිත වෙච්ච මිනිස්සු. ඒ මිනිස්සු තමන් මේකට ඒකට විරුද්ධව මේ පරීක්ෂණ වලට බාධා කිරීමට විරුද්ධව විරෝධතාවයේ දක්වනවා කියන පණිවිඩයාවට පස්සේ කට්ටිය ගියා. ඒ කියන්නේ ආවට වඩා වේගෙන් ගියා. ආවට වඩා වේගෙන් අකුලගෙන ගියා. මොන වෙනකන් නවතින්නේ නැහැ කියපු කට්ටිය හොයන්නවත් නැහැ ඊට පස්සේ. එතකොට මේකෙදි ඒ නිසා මේකේ ඊයේ හවස ඉඳන් මේ කතාවේ අඩුවක් තියෙනවා. ඒකත් අපි පිළිගන්න ඕන. දැන් විශේෂයෙන් ගත්තොත් අද දැන් මේක සාමාන්‍යයෙන් මොකද ප්‍රධාන අනුග්‍රහය වගේ හිටියේ මේ මොකද්ද ඔය සත්‍යග්‍රහයේ මේ බේරා ගැනීමේ සටනේ ප්‍රධාන අනුග්‍රහය විදිහට පොහට්ටුවනේ. දැන් ඩීවී චානක මන්ත්‍රීතුමා අද කතා කරා වචනයක් කිව්වේ නැහැනේ. බලන්න සලේ හිරේද කියලාවත් එතුමා එහෙම කිව්වේ නැහැ. එතුමා වෙන වෙන ප්‍රශ්න ගොඩාක් කතා කරලා බහැලා ගියා. හැබැයි ප්‍රශ්නේ
ඔබතුමායි කාලේ විනාඩි 2යි තව
මට පොඩි වෙලාවක් ලබා දෙන්න මේ මොනසුර මන්ත්‍රීතුමේ ප්‍රශ්නේ තමයි එතුමා එහෙම කියද්දි පොහට්ටුවත් නිශ්ශබ්ද වෙද්දි අද සමගි ජනබලවේගයේ දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඉතා දීර්ඝ වශයෙන් අදහස් දැක්වීම කරා මේ පරීක්ෂණ ගැන. ඒක අපි සඳහන් කරන්න ඕනේ, සලකුණු කරන්න ඕනේ, ප්‍රශ්න කරන්න ඕනේ. විශේෂයෙන්ම අර පොහට්ටුව විසින් පහුගිය දවස් ටිකේ නැත්නම් පහුගිය කාලයක් තිස්සේ දිගින් දිගටම ඉදිරිපත් කරපු තර්ක ටික ඒ පිළිවෙලට කිව්වා. මේක මේ ISIS මේ වැඩක් කියලා දැන් මේ හැම රටින්ම කියලා තියෙන්නේ. ඇයි ඉතින් මේ නිකම් බොරුවට මහන්සි වෙන්නේ? ඊට පස්සේ මේක මේ ජාතික ලැයිස්තු හිටපු කෙනෙක් කරලා තියෙන්නේ. මේ ඒගොල්ලෝ ආණ්ඩු කරපු කාලේ මේ මිනිස්සු නිදහස් කරලා තියෙන්නේ මේ අපදීලා. තාම නඩුවෙන් අයින් කළාද නැහැ. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කාලේ. එතකොට ඒ වගේම ඊට පස්සේ මොකද්ද මේක පරීක්ෂණ කරන නිලධාරීන්ට විරුද්ධව ඉතාම චෝදනා ගොඩක් එල්ල කරා. මේ පොහොට්ටු ඉදිරිපත් කරපු තර්ක. හැබැයි දයාසිරි ජයසේකර තමයි අද මේක පාර්ලිමේන්තුවේ කතා කරන්නේ. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද මේ පාස්කු ප්‍රහාරය කියන්නේ සෙල්ලමක්වත් විගඩමක්වත් නෙමෙයි. මේ රටේ දරුවෝ ඇතුළු මිනිස්සු 278ක් වඳින්න ගියපු මිනිස්සු ඝාතනය කරපු සිද්ධියක්. මේකේ අදටත් ආබාධිත වෙච්ච හානියට පත් වෙච්ච මිනිස්සු 100 ගාණක් මේ රටේ ඉන්නවා. දරුවෝ නැති වෙච්ච අම්මලා, අම්මලා නැති වෙච්ච දරුවෝ, සහෝදරයෝ නැති වෙච්ච සහෝදරියෝ, බිරින්දෑවරු නැති වෙච්ච සාමි පුරුෂයෝ මේ හැමෝම ඉන්නවා. ඒතොර එහෙම සිද්ධියක් දේශපාලන කුමන්ත්‍රණයක්ද නැත්නම් ඒ වගේ පැත්තකට මේක ගැන පරීක්ෂණයක් පවත්වනකොට මෙච්චර කල් අපොහසත් වෙච්චා. දයාසිරි පාස්කු ප්‍රහාරය එල්ල කරද්දී ඒ ආණ්ඩුවෙත් හිටියා. ඊට පස්සේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ ආණ්ඩුවක් ආවට රට බේරගන්න ඒකෙත් හිටියා. දෙකේ විතර දැන් අපි පරීක්ෂණය කරද්දී දැන් දයාසිරි ඇවිල්ලා ඇයි කරන්නේ ISIS නෙමෙයිද? එහෙමනේ කියන්නේ වගේ වහනවා. මේක හෙලා දකින්න ඕනේ. ඇත්තටම විපක්ෂයේ සංවිධායකතුමා මම ඔබතුමාගෙන් අහනවා මේක සමගි ජන බලවේගයේ මතයද? මම දන්න විදිහට සමගි ජන බලවේගයේ මෙහෙම අදහසක් නෙමෙයි කිව්වේ. මම බලාපොරොත්තු වෙනවා ඔබතුමල්ලා මේක ගැන අදහසක් දක්වයි කියලා මේ දයාසිරි මන්ත්‍රීතුමාගේ මතය සමගි ජන බලවේගයේ මතය.
ඔබතුමාගේ කාලය අවසන්යි.
මට විනාඩියක් දෙකක් වැඩිපුර ලබා දෙන්න පුළුවන් නම් මේ මර්ජමයි ඉවර කරන්නම්. ඊළඟට දැන් අර කින්ස්ලේසල් මන්ත්‍රීතුමා කතා කරද්දී අර අපි ආණ්ඩු පක්ෂයේ විසින් විපක්ෂ නායකතුමාට අපහාස කරනවායි කියලා කාරණයක් කිව්වම මම ඒක මුලින්ම ප්‍රතික්ෂේප කරනවා. අපි කිසිම වෙලාවක අපහාස කළේ නැහැ. අර එතුමා කිව්වා AI සජිත් කියලා අපි අපහාස කරනවා කියලා. දැන් ඔබතුමාත් දන්න අපි කවුරුත් දන්න මේ අපි හැම කතාවක් කියලා නැහැ. අපි එතුමාට අදාළ කරුත්තේ දීලා අපි වැඩ කරගෙන යන්නේ. එතුමාට AI කියලා අපහාස කරේ එතුමාගේ පක්ෂ නලින් මේ කවුද නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා. අර ගම්මන්පිලගේ පාස්පෝර්ට් හරි පොතේ ලි දක්වන්න ගියපු වෙලාවේ අපිට තිතුනේ කියයි නම් හොඳයි එහෙම වෙන එකනේ අපිටත් බලන් ඉන්නවා අරයි. හැබැයි කිව්වේ නලින් බණ්ඩාර. අපි අපහාස කරේ නැහැ කොහෙවත්. එතකොට එහෙම අපහාස කරලා දැන් මේ ඇවිල්ලා ඒක ආණ්ඩු පිටින් දාන්න එපා. අපි අපහාස කරන්නේ නැහැ. නමුත් ඒ උදයගම්මන්පිලගේ පාස්කු ප්‍රහාරය ගැන ලියපු පොතට ගියමු සිද්ධියට තමන්ගේ පක්ෂ කෙනෙක් තමයි කිව්වේ. ඒකත් කියන්න ඕනේ තුමේ. අපි කිව්වේ නැහැ නේ. අවසාන වශයෙන් මම අවසන් කරන්නම් මේ මන්ත්‍රීතුමනි මේ අර සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා අර ක්‍රීඩා කටයුත්තක් ගැන නිශ්චිත මේ සිදුවීමක් ගැන චෝදනාවක් එල්ල කරා. එතකොට ක්‍රීඩා භාර අමාත්‍යතුමා සුනිල් කමගේ අමාත්‍යතුමා විසින් මෙතන නැති හින්දා ලබා දීපු පණිවිඩයක් තියෙනවා. මම විනාඩියකින් කියලා ඉවර කරන්නම්. ඒ තමයි දැන් අර රගර් 15 කණ්ඩායම කොරියානු සංචාරයක් සම්බන්ධයෙන් වීසා සහ ටිකට් පමා වෙච්ච සිදුවීමක් ගැන මේ විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරා. එතකොට අමාත්‍යතුමාට අනුව ඒ සිදුවීම සිදු වෙලා තියෙන එකට අමිතුමා සමත් වශයෙන් මැදිහත් වෙලා තියෙන්නේ. නමුත් ක්‍රීඩා කණ්ඩායමක වීසා සහ ටිකට් සම්බන්ධව කටයුතු කිරීම රගර් කණ්ඩායමේ ඒක රගර් ෆෙඩරේෂන් එක සතු කාර්යයක්. එතකොට ඒ කාර්යයේ යම්කිසි පැහැරහැරීමක් පමාවක් සිද්ධ වෙලා තියෙනවා. විශේෂයෙන්ම අදාළ කාලයට අදාළ කාල ප්‍රමාණවත් කාලය තුළ අදාළ ලිපිගොනු බාර දීලා ඉල්ලීම් කරලා නැති ප්‍රශ්නයක් නිසා තමයි මේක වෙලා තියෙන්නේ. ඒ සම්බන්ධයෙන් අමාත්‍යාංශය මැදිහත් වෙලා තියෙනවා. අමෙතුමා ඍජුව කොරියානු තානාපතිතුමිය එක්ක සාකච්ඡා කරලා තියෙනවා. නමුත් තියෙන ප්‍රශ්නය ඊයේ වෙනකොටත් එක ලබා දෙන්න තත්වයක් තුළ මේ පමාව තියෙනවා. එතකොට ඒකට අමාත්‍යාංශය මැදිහත් වෙමින් ඉන්නවා. විශේෂයෙන්ම තමන්ගේ වගකීම පැහැරහැරලා බලන මේ ෆෙඩරේෂන් වල ප්‍රශ්න තියෙනවා. එතකොට එහෙම පැහැරහැරලා නම් ඒක බලන්න අමාත්‍යාංශය මැදිහත් වෙලා විශේෂ පරීක්ෂණයකුත් ආරම්භ කරනවා කියලා මෙතුමා දැනුම් දීලා තියෙනවා.
හොඳයි,
අවසන් කරමු. ඒක පරිමේධියත් වීම කරනවා. බොහොම ස්තුතියි.
හොඳයි.